මීළඟට ගරු නිමල් ලංසා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක්.
11ක් තියෙනවා ගරු සභාපතිවරයා. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි, අද
ඕඩර් ප්ලීස්. ගරු කථානායකතුමා මුලසුන්ට පැමිණි.
ගරු කථානායකතුමනි, විනාඩි 11ක් තියෙනවා මට.
පොඩයින් පොඩයින් මම. හරි, විනාඩි 11ක්.
ඔබ නැත්තා ඊයේ දුන්නේ
නැහැ. විනාඩි 11 ගන්නෙත් නැහැ.
ගරු කථානායකතුමනි, සිස්ටමේට බලන්න. 2019 අයවැය ලේඛනයට අදාළව මේ රටේ මම හිතන්නේ 2015 පස්සේ ආපු යාපාලන ආණ්ඩුව තුල අසාර්ථකම ගෙනිච්ච අමාත්‍යංශ තුනක් විදිහට තමයි මේ ඛනිජ තෙල් අමාත්‍යංශයත්, විදුලි බලව අමාත්‍යංශයත්, මහාමාර්ග අමාත්‍යංශයත් මම දකින්නේ. මොකද එක කාලයක් රටේ ජනතාව බලාගෙන හිටියා පෙට්‍රල් නැවෙන්නකම්, මිනිසුන්ට පෙට්‍රල් ටික නැතුව. දැන් බලාගෙන ඉන්නවා විදුලිය එනකම්. එනිසා තමයි මං කිව්වේ මේ යාපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ රටේ අසාර්ථකම අවුරුදු ගණනක් ගෙනිච්ච අමාත්‍යංශ තුන තමයි ඛනිජ තෙල් අමාත්‍යංශයත්, විදුලි බල අමාත්‍යංශයත්, මහාමාර්ග අමාත්‍යංශයත්. දැන් එතේ ඉඳලා අලි මදිවට කොටි, එතේ ඉඳලා කොළඹ දෙහිවල ගල්කිස්ස කොළොන්නා කෝට්ටේ කොහට පෑ 24ක් ජලය නැ, මිනිසුන්ට විදුලිය නැ එක පැත්තකින්, අනිත් පැත්තෙන් ජලය නැ තමන් ගෙදිනදා කටයුතු කරගන්න. පෑ 24ක් ජලය නැ කියන්නේ වැසිකිලි යන්නවත් බෑ කොළඹ ජනතාවට. ඉතින් මේ තත්ත්වයට රටපත් කරන්න එපා තමුන්නාංශලා. මේ තමුන්නාංශලා ආවේ 2015 ආවේ තමුන්නාංශලාට මේ සියලු දේ කරන්න පුළුවන් කියලා. අද විදුලි බල පද්ධතියට එක විදුලි මෙගාවොට් එකක් එකතු කරගන්න බැරුව ගියා. හැබැයි රටේ ජනතාව කියනවා තමුන්නාංශයට මේක තේරෙනවා, විදුලි මෙගාවොට් එකක් එකතු කරේ නැත්නම් විදුලිය කපන්නේනවා කියලා. හැබැයි ඒකටම තමයි ආසාව. මොකද කඩිනම් විදුලිය ඉක්මනින් ගන්න පුළුවන් වැඩිමිලට. ඒතර කොමිස් කාටරි හම්බෙනවා. එනිසා ඉතාමත් පෑදීලා තමුන්නාංශලාට කියන්නේ මේ රටේ ජනතාව අපහසුතාවෙන් අපහසුතාවයට පත් කරන්න එපා. එක කාලයකට පෙට්‍රල් එනකම් බලාගෙන ඉන්නයි, එක කාලයකට විදුලිය එනකම් බලාගෙන ඉන්නයි, එක කාලයකට ජලය එනකම් බලාගෙන ඉන්නයි බෑ. ඊළඟට අනිත් පැත්තෙන් ගන්න තමුන්නාංශලගේ ආණ්ඩුවේ ආවේ මොකද්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පාරක් හදන්න 90%ක් ගසා කනවා, රත්තරන් වලින්ද පාරවල් හදන්න කියලා ඇව්වා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද තමුන්නාංශට මම සංඛ්‍යාලේඛන එක දෙන්නම්. කඩවත සිට කෙළවර පිටිය දක්වා මාර්ගය කිලෝමීටර් 28 බිලියන 84 එදා තීන්දුව කළේ. හැබැයි ඇවිල්ලා පළල මීටර් 28 21 දක්වා අඩු කරලා බිලියන 84ටම දුන්නා. මේ සල්ලි කාටද යන්නේ? එදා මං ගරු කථානායකතුමනි, එනිසා කඩවත සිට කෙළවර පිටිය දක්වා ඒ මාර්ගයෙන් විතරක් බිලියන 18ක් ගසා ගාලා තිනවා. බිලියන 18ක්. එනිසා මේ බිලියන 18 කියන්නේ මේ අහිංසක ජනතාව එදිනදා තමන් පාවිච්චි කරන භාණ්ඩ වලින් ඒ අදාළ ගාස්තු ඒ තමුන්නාංශල ආණ්ඩුව අය කරගන්න සල්ලි, ඒ සල්ලි ගසා ගන්නවා. ඊළඟ මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කළා. මධ්‍යම අධිවේගී මාර්ගය මං ආනවා කවදද විවෘත කරන්නේ? විවෘත කරන්න බෑ. තාම එක අධිරයයි දෙවෙනි අධිරය විතරයි යන්නේ. ඒකත් විගණාධිපතිතුමා තමන්ගේ 2009 ජනවාරි මාසයේ විගණාධිපති වාර්තාවෙන් කියලා තියෙනවා සම්පූර්ණ නීති විරෝධී මේ මාර්ගය කරන්න කියලා. කිසිම ප්‍රමිතියක් නැතුව මේ මාර්ගය කරන්න කියලා. එනිසා මේවා ඔයලා බලන්න කවුරුත් නැහැ. දක්ෂින අධිවේගී මාර්ගයේ කාපට ඇතිරීම දෙවනි පාරක් කරන්න වෙලා මිලියන 385ක් ඉවිදම් කළා. සභාපතිතුමා කැබිනට් අමාත්‍යංශයේ අනුමැතියක් නැතුව දෙවනි පාර කාපට අතුරවන්න වෙලා. මේවා මහජනතාවගේ සල්ලි. මේ නිසා ගරු කථානායකතුමනි, මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේ සමහර ඇමතිවරු තමන්ගේ කාර්යභාරය හරියට කරන්නේ නැතුව මේ රටේ ජනතාවගේ මුදල් තාබාසිනිය කරන්නේ. එනිසා මේකට ඉඩ දෙන්න එපා. විශේෂයෙන් ඒ වගේ මම තමුන්නාංශලාට පෙන්නන්නම්. තමුන්නාංශලාගේ ආණ්ඩුව යාපාලන ආණ්ඩුව ආපුවම මුලින්ම කරපු ලොකුම දේ තමයි ඒ කාලේ ටෙන්ඩර් කරපු ඒවා ඔක්කොම නැවතුවා. නැවතලා මොකද්ද කළේ? පර්ණ කොන්ත්‍රාත්කාරයන්ට මේ ගන්නම දුන්නා අඩු කරලා කෙටි කරලා. දැන් MCC ආයතනයට දුන්නා කඩවත සිට කෙළවර පිටිය මාර්ගය අර ගන්නට වඩා වැඩිපුර. ඊට පස්සේ දුන්නා මේ කඩවත සිට මීරිගම දක්වා මාර්ගය ආපහු පර්ණ කොන්ත්‍රාත්කාරයන්ටම දුන්නා. නැවතුවා කියලා කිසි දෙයක් උන්නේ නැහැ. නවත්තලා වැඩිමිලට එදා බිලියන 2.2 නම් ගියේ කිලෝමීටරයක් හදන්න බිලියන 4.2ක්. දක්වා මාර්ගය වැඩි කළ දුන්නා. මේ සල්ලි කොහටද යන්නේ, කාටද යන්නේ කියන එක ගරු කතානායකතුමනි රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගරු මාමාර්ග ඇමතුමා අලුතෙන් ආවේ, මන් දන්නේ නැහැ කවුද ඒ වෙලාවේ මාමාර්ග ඇමතුමාලා දෙන්නේ තුන් දෙනෙක් හිටියා, කවුද මේකට වක් කියන්න ඕනේ කියන එක මම දන්නේ නැහැ. විදුලි බල ඇමතුමත් අලුතෙන් ආවේ, මේ විදුලි ප්‍රශ්නෙට කවුද වක් කියන්න ඕනේ කියන එක මම දන්නේ නැහැ. හැබැයි මේ අවුරුදු හතරක ව්‍යාපාර ආණ්ඩුව මේකට වක් කිය යුතුයි. ඒ වගේම මීරිගම සැට කුරුණාගල දක්වා මාර්ගය කිලෝමීටර 36 කොන්ත්‍රාත්කාරයෝ පස්තේට දීලා තිනවා. කොන්ත්‍රාත්කාරයෝ තෝරගත්තු විදිය පිළිබඳව කොන්ත්‍රාත්කාරයන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට හිතවත්, තමන්ට කීයක් හරි දෙන, තමන් එක්ක රැට අම්මන අයට තමයි මේ ව්‍යාප්ති දීලා තින්නේ. මේ ව්‍යාප්ති වලට අර ජපානයේ තුන්වෙනි අදින දෙන මිලට වඩා වැඩි මිලට දීලා තින්නේ. ලංකාවේ සැපයුම් කරුවන්ට දේශීය අමුද්‍රව්‍ය උපයෝග කරගෙන ආයටත් එහෙම වෙන්න බෑ. බිලියන 4.2 එක කිලෝමීටරයක් යනවා. මම ආනවා ගරු කතානායකතුමනි, මේ මාර්ගය හදන්න එදා ඇව්ව රත්තරන් වලින්ද මේ මාර්ග හදන්න කියලා. මම මේ ගරු සභාවෙන් ආනවා බිලියන 4.2 වියදම් කරලා දියමන්තිව දාලාද මේ මාර්ග හදන්න කියන එක. එනිසා මේ සල්ලි, ජනතාවගේ සල්ලි, මේක ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඇහෙන්න ඕනේ. මේ ජනතාවගේ සල්ලි තමුන්නාන්සලා වියදම් කරන්නේ. ඊළඟට තමුන්නාන්සලාට මම පෙන්නන්නම් කුරුණෑගල සිට පොතුවැර සිට ගලගෙදර මාර්ගය පටන් ගන්න දවසකුත් නැහැ. දැන් මේක අවුරුද්දකට ඉස්සෙල්ලා අර තායිසේයි කියන සමාගමට ලබා දීලා ෆුජිටා එක්ක කිවිසුම් ගත වෙන්න කියලා ඒ ප්‍රශ්නේ තාම ඉවර නැහැ. ඉතින් මානුවර අධිවේගී මාර්ගය කියන්නේ මානුවර ජනතාවට සීනියක් පවණයි. තාම පළවෙනි අදිරත් නැහැ, තුන්වෙනි අදිරත් නැහැ, මැද අදිර විතරක් එදා මම දැක්කා ගරු ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ගෙනියලා මහානායක අමුතුරන් පෙන්නවා. හැබැයි මුලත් නැහැ, අගත් නැහැ. එහෙම මාර්ගයක් හදන්න බෑ. එහෙම මාර්ගයක් හදනවා නම් ඉතින් එහෙම මාර්ගයක යන්න බෑ. ඒ නිසා මම ගරු කබීර් රසී මහත්තයාට කියනවා, රටේ ජනතාවට මේ ඇත්ත தත්ත්වය කියන්න. මානුවර මාර්ගය අපේ ආණ්ඩුව තිබ්බනම් මේලට අදලා ඉවරයි. මාතර අම්බන්තොට දක්වා යන මාර්ගය අදලා ඉවරයි. විගණාධිපතිතුමා මේ මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳව 2019 ජනවාරි වාර්තාවේ දීලා තිනවා, මේ කිසිම මාර්ගයක් නියමිත ප්‍රමිතියට හදන්නේ නැහැ. මේ කිසිම මාර්ගයක් අධීක්ෂණයේ හරියට මේ නිලධාරී කරන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. හැබැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමා ඇමතුමාලා මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. විගණාධිපති වාර්තාව ගණන් ගන්න නැහැ. විගණාධිපති කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමාරා කෝප් කමිටුවේ සභාපතිතුමාගෙන් ඉල්ලනවා, මේ පිළිබඳව කෝප් කමිටුවට ගෙනල්ලා විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මේ වෙන දූෂණ වංචා පිළිබඳව සොයා බලන්න කියන එක අපි තාමත් කරුණාවෙන් ඉල්ලලා සිටිනවා. ඒකම
ගරු මන්ත්‍රී මහතා විනාඩි 3ක් තියෙනවා.
ඊළඟට ගරු ඊළඟට අයි ව්‍යාප්තියේ ආසියානු සංවර්ධන බැංකුවෙන් වෙන මම හිතන්නේ 2014 වර්ෂයේ තමයි දිස්ත්‍රික්ක ගණනාවකට මේ මුදල ලබා දුන්නේ මේ ව්‍යාප්තිය කරන්න. හැබැයි අද වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද වෙද්දි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මේ ආසියානු සංවර්ධන බැංකුව එදා මේ ව්‍යාප්තියක් හදන්න 2014-2015 කාලය තුල 1 කිලෝමීටරට මිලියන 8යි නැත්නම් මිලියන 10යි වියදම් වුණේ. අද මේ වැරදි කළමනාකරණය, වැරදි පරිපාලනය නිසා අද කිලෝමීටරයක් සඳහා මීටර 3ක් පළල කිලෝමීටරයක් සඳහා මිලියන 2.5ක් මිලියන 3ක් වියදම් කරනවා. එවනම් වැඩි වෙච්ච ගාන මිලියන 2ක් 3ක් ලක්ෂ 200ක් මිලියන 10යි ඉස්සර 2014 දී, දැන් මිලියන 20යි 30යි අතර කාල. එතකොට මිලියන 20ක් වැඩි වෙලා තියෙනවා. මේ කාගේද සල්ලි? මේ ආසියානු සංවර්ධන බැංකුව නිකන් දෙන සල්ලි නෙමෙයි, අපි ණය ගෙවන්න ඕනේ. එනිසා මේ පිළිබඳව ගරු කතානායකතුමනි අවධානය යොමු කරන්න කියලා මේ ගරු සභාවෙන් ඉල්ලනවා. මොකද මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන මේ කිලෝමීටරයක් හදන්න මිලියන 10 නම් යන්නේ, දැන් ඒක මිලියන 30 දක්වා වැඩි වෙලා තියෙනවා නම් දැන් හදන එකපාරකින් එදා පාරවල් 3ක් අපිට ඉවර කරන්න තිබ්බා, කිලෝමීටර 3ක්. එනිසා මේ පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒකම ඒ ව්‍යාප්ති පිළිබඳව විශේෂයෙන් අභ්‍යන්තර විගණනේ ඉන්ටර්නල් ඔඩිට් එක පෑදිලියම කියලා තිනවා මේක ඉතාමත් වැරදි විදිහට යන්නේ කියලා. මේ ව්‍යාප්ති අයි රෝඩ් එක පිළිබඳව
ෆයින් අවෝඩ් අපේ වෙනාව එවිනි මිනිටි ඉස් ඉම්පෝටන්ට් නා.
ඔබ කතානායකතුමනි මෙතුමා තනිකර පචයක් කෙලින්නේ.
ආරයිට් නෝ පොයින්ට් ඔලාස් මම කතා කරන්න. මම කතා කරන්න.
අර කතානායකතුමනි මට කතා
කරන්න. මෙතුමාට පිළිතුරු දෙන්න පුළුවන් ආ.
ගරු කතානායකතුමනි
තව මිනිත්තු අන්තිම මිනිත්තු අවසන් කරන්න
කතානායකතුමනි
හොඳයි
මම කතා කරන්නේ සියලුම සංඛ්‍යාලය එකන එක බයිලා බණ කියන්නේ ඔබතුමා වගේ ඔබතුමාට පුළුවන් ඕනම විවාදයකට මේ මාර්ග පිළිබඳව මා එක්ක එන්න මම ඔබතුමාට ඔප්පු කරලා පෙන්නන්නම් අයි රෝඩ් එක ආවේ කවදද කොහොමද කරන්නේ
දැන් අවසන් කරන්න ගරු මන්දේජුමා වෙලාව අවසන්යි
ඔබතුමා වගේ මේ සංඛ්‍යාලේඛන දන්නේ නැතුව කර්මු දන්නේ නැතුව මෝඩෙක් වගේ කතා
කරන්නේ
අපිට අවසානයි නේ අරියට තමුන්නාංශේ ඉඳලා තමුන්නාංශක වැඩක් බලා ගන්න මට මේ විවාදයේ
පිළිබඳව මොකද්ද පොඩ
කරුණ තමුන්නාංශර පෙන්වන්න මං කැප
නායක තුමා
ඔව්
පොයින්ට් මම අහනවා ගරු නිවල්ලංශ මැතිතුමාගෙන් ඉතපුව ආර්ථික කටයුතු ඇමතිතුමා ඔයි කාපට් පාරවල් දෙනකොට ඔබතුමා කොඩ දෙයටද කරේ කියන්නේ කරුණාකරලා
හරි දැන් වෙලාව අවසන් කරන්න වැසසනයි
ගන්න කරු කතානායකතුමනි මේ මන්ත්‍රීතුමාට උත්තරය දෙන්නම් අපේ කාලය තුල අපි මාර්ග ව්‍යාප්ති රන් අරුණ ව්‍යාප්තිය කළා මගරුණ ව්‍යාප්තිය කළා
හොඳයි
ගමින් ගමට
හොඳයි බෞද්ධෝටි වාඩි වෙන කරු රවි කරුණානායක මැතිතුමා you are 2 minutes we are 2 minutes ඉවරයි කරු මන්ත්‍රීතුමා
කතානායකතුමනි
2 minutes
හරි තමත් අගේ කරන මේ අවස්ථාව දුන්නට මට අවශ්‍ය වන්නේ අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ කැබිනට් ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ලේකම් ඇතුළුව සියලුම සභාපතිවරු ඇතුළුව අධ්‍යක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අපේ අමාත්‍යංශය වැඩ කරන සියලු දෙනාම ඉතාමත් හුවක් වෙලා අරන් වැඩ කරලා තිබ්බා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය වැඩියෙන්ම මගේ බිරිඳත් ළමයිටත් මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා අප මේ අවස්ථාවේදී නැවත කියන්නේ මේ ප්‍රශ්නය අභියෝගයක් තිබෙනවා නමුත් අපි අලුත් අවුරුද්ද වෙනකොට මේක සම්පූර්ණයෙන්ම විසඳලා ඒ ප්‍රශ්නේ සදාකල්ම විසඳුමක් ලබා ගන්නවා කියන එක මම මතක්
කරගන්නවා.
මම එතුමාට උත්තර දෙන්න යන්නේ නැහැ මොකද කතා කරේ නොඑක් දේවල් එතුමාගේ අහන්න ඕනේ වන්නේ වෙස්කෝස් එක 37යි ඊට පස්සේ ලංකා උතුරු ජනනීය රුපියල් 79යි අපි අද 21 ගත්තාම කොහෙද උත්තර දෙන්නේ ඉතින් මේ වගේ බොරුවට මේවා කරන්නේ නැතුව අපි සමගිතාවයෙන් මේ ප්‍රශ්නේ විසඳමු මේක රටේ ජනතාවට තියෙන ප්‍රශ්නයක්
කියලා තමයි මම කියන්නේ හොඳයි බොමි තුජ ගන්න මට ගරු කවිරාජී නාමතුමා විනාඩි 4යි
කතානායකතුමනි මේ කතා කරපු මන්ත්‍රීවරු මෙතන නැහැ නමුත් කනගාටුයි මේ මෝඩකමට බෙහෙතක් නැහැ කියලා කියනවා සමහර දේවල් කතා කරා මෙතන හරියට බෝධිසත්වයෝ වගේ බලේ ඉන්නකොට මේගොල්ලෝ හරියට හතර පොයට සිල් ගත්ත උදවිය වගේ හැසිරුණාට පන්සිල් පදම කඩලා ඕන් හරියට ඒකාධිපති බලය පාවිච්චි කරලා මිනිස්සු පාරට ඇර දාලා වැඩ කරපු දැන් අද කතා කරනවා හරියට මෙතනට ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ මම කියන්න කැමති මේ අධිවේගී මාර්ගය ගැන කතා කරුවම අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරුවම අපි මේ ඒ වෙලාවේදී ඒගොල්ලන්ට චෝදනා කරේ වෙනමකුත් නෙවෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස ඒ කොටස් තුනේම සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් ගත්තම සමස්තයක් වශයෙන් 1 කිලෝමීටරයකට යන්නේ රුපියල් බිලියන 3.5ක් වගේ බිලියන රුපියල් 3.5ක් නමුත් මේක 2018 දැන් ඒ කියන්නේ ඩොලරයක් වැඩි වෙලා උද්දමනයක් වැඩි වෙලා නමුත් 2011 මහින්ද රාජපක්ෂ මහත්තයා යටතේ අත්සන් කරපු ගිවිසුම මත එදා OCH2 අත්සන් කළ තියෙන 1 කිලෝමීටරයකට රුපියල් බිලියන 4.8යි. ඒ කියන්නේ අවුරුදු 6කට 7කට කලින්. එතකොට බලන්න අද අපි අත්සන් කරන ගිවිසුම් වල කිලෝමීටරයට යන වියදම එදා අත්සන් කරුවට වඩා අඩුයි. ඒත් පළල ගත්තම එදා කොට්ටාව මාතර පළල ඒ අධිවේගී මාර්ගයේ පළල මීටර් 20.2යි. අද මධ්‍යම අධිවේගී මාර්ගයේ පළල 24.4යි. පළලත් වැඩි. ඒ කියන්නේ ඔතනම 120ක කොස්ට් එක වැඩි වෙනවා. ඒත් අපි කිලෝමීටර් ගාන අඩු කරලා තියෙනවා. ඒකයි අපි කිව්වේ ওই දවස්වල කරපු ජරා වැඩ ගැන අපි කතා කරේ. අද මේ ඒකත් ගත්තම සාමාන්‍යයෙන් කොට්ටාවේ සිට මාතර දක්වා කිසිම තැනක පාලමක් නැහැ. කණු මත ඉඳි කරලා නැහැ වයඩක් පාවිච්චි කරලා නැහැ. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කෙලින්ම තියෙන වයඩක් වලින් බොහෝ තැන්වල. ඉතින් මේක බැලුවම එදා ඒගොල්ලෝ වියදම් කරපු ගානට වඩා අද අපි ඊට වඩා අඩු ගානක් ඒක සම කරලා බලනකොට අපි වියදම් කරනවා. ඒ නිසා දැන් නැතුව මෙතෙන්ට ඇවිල්ලා කතා කරන මේගොල්ලෝ තමයි ඒ දවස්වල බැසිල් රාජපක්ෂ මහත්තයා තමන්ගේ ඇමතිවරුන්ට පහසු වෙන්න එදා තිබුණු මේ කඩවත ඉන්ටර්චේන්ජ් එක කෙරවල පිටියට මාරු කරන්න ඇමතිවරයාගේ ගෙදරට පහසුවෙන් යන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මගේ දිස්ත්‍රික්කයේ කෑගල්ලේ බයිපාස් එක හදනකොට බයිපාස් එක දුප්පත් මිනිසුන්ගේ ඉඩම් වලින් කපලා මහපාරට ඇදලා දාලා ඇමතිවරු දෙන්නෙක් ඉඩම් බේරලා තව රුපියල් බිලියනයක් වැඩියෙන් වියදම් කරා. මේක තමයි යථාර්ථය.
ඇමතිතුමා තව 1 මිනිත් මෝ
හොඳයි වැඩ කරලා මෙතෙන්ට අවිලා කතා කරන බෝධිසත්ව වගේ
හොඳයි. එන අවසාන කරන්න ගාරු ඇමතිතුමා
ඇමතිතුමනි මට තව
තියෙනවා 1 මිනිත් මෝ we have a time frame time problem.
මම තව එකක් මට කියන්න දෙනවා. මොකද මේගොල්ලෝ කතා කරා වන්දි ගෙවීම පිළිබඳව. මම කියන්නේ කතා නායකතුමනි අපි බලයට අවිලා 2015 සිට අද වෙනකොට කෝටි 5500ක් මේ ආණ්ඩුව විසින් අපි වන්දි ගෙවලා තියෙනවා. ඒ වන්දි වලින් කෝටි 3500ක් පරණ පව්. ඒගොල්ලෝ බලෙන් මිනිස්සු ඇද දාපු වන්දි ටික කෝටි 3500ක් අපි ගෙව්වා. නගර 23ක මිනිස්සු බලෙන් ඇදලා එළියට දැම්මා. ඒ ටිකක් ගෙව්වා අපි. අඩුතරමින් මහින්ද රාජපක්ෂ මහත්තයාට සූර්යවැව තමන්ගේ දිස්ත්‍රික්කේ වන්දි ගෙවන්න බැරි වුණා 600 ගානකට රුපියල් මිලියන 450.
හරි ගරු ඇමතිතුමා. හොඳයි හොඳයි.
ඒ නිසා පළමුවෙන්ම මම කියන්නේ මේගොල්ලන්ට ගිහිල්ලා ඔළුව
හොඳයි බොහොම සුදුසු හරි. හරි.
මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කතා නැග
order please එනං you feel wind up please. හරි.
ස්තුති කතා නැග.
බොබොත්ටි මහා මාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සීස 117 කාර්ක සභාව එක්කද බැලීම order please චන්දවීම විසින් අවසාන වෙනතුරු කාර්ය ලැබා ගැනීමට සභාව එක්කද කාර්ක සභා ස්ථාන ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව. ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු ගරු මන්ත්‍රීවරු ඉන්නවද? ගරු ජයක්‍රම පෙරේරා මහත්මයා ඔබතුමාගේ තීරණය. ගරු ෆීල්ඩ් මාස්ටර් සරත් ෆොන්සේකා මහත්මයා. ගරු ෆෞසිය මහත්මයා. ගරු ෆයිස කාසිම් මැතිතුමා ඔබතුමාගේ තීරණය. ගරු කේකේ පියජාස මන්ත්‍රීතුමා.
සයි.
සරත් පොන්සේක 67, ෆයිසල් කාසිම් 49 සර්. මම බලන්න සර්. 62 62 සර්. ඊට පස්සේ 49 කාසිම් 62 සර්. කාසිම් නෑ සර්. නෑ. පහත් පහත් නෑ සර්. පස්දෙක
යෝජනාවට පක්ෂව ඡන්ද 84යි විපක්ෂව 1යි. එකසේ දාහත සම්මතයි. ඊළඟට විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ 119 සභා එකද
ඕනේ
පාර්ලිමේන්තුවේ යලි රැස් වේ. Order please, ශීර්ෂ 117 සහ 119 කාර්ක සභාවේදී සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දැනවනු කැමැත්තෙමි. Item number 2 සභාව එක්කද?
අයි.
Item number 3 සභාව එක්කද?
අයි.
සභාව කල් තැබීම?
සභාව අප්‍රේල් මාස 1 වෙනිදා උදේ 9:30.
කොල්? සභාව කල් තැබීමේ යෝජනාව ගරු ශ්‍රී නේසන් මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු මුජිබ රහමන් මැතිතුමා මුලාසෙන් පැමිණුණ ඇත.
ගෞරව ශ්‍රීනේසන් அவர்கள்
நன்றி ගෞරව உறுப்பினர் அவர்களே வேலை வாய்ப்பற்ற நிலையில் நாடுபுறாகவும் பல பட்டதாரிகள் காணப்படுகின்றார்கள் 2012 ஏப்ரல் மாதத்திற்கு பின்னர் தமது பட்டப்படிப்பினை நிறைவு செய்த பலர் தொழில்வாய்ப்புகளுக்காக ஏங்கி கிடக்கின்றார்கள் போராட்டமும் நடத்துகின்றார்கள் இப்படியான நிலையில் பட்டதாரி பயிலுநர்களை தேர்ந்தெடுப்பதற்காக மாவட்ட செயலகங்களில் நேர்முக பரீட்சைகள் நடத்தப்பட்டன நேர்முக பரீட்சையில் உள்வாரி பட்டதாரிகள் வெளிவாரி பட்டதாரிகள் என்ற பேதம் இல்லாமல் சகலரும் தோற்றினார்கள் சகலருக்கும் நேர்முக பரீட்சை நடத்தப்பட்டது தோற்றும் போது நேர்முக பரீட்சையில் கணிசமான மதிப்பெண்களை பெற்றால் உள்வாரி வெளிவாரி என்ற பேதங்கள் இல்லாமல் புள்ளிகள் அடிப்படையில் பணிக்கு நியமிக்கப்படுவார்கள் என்ற நம்பிக்கையில் அவர்கள் நேர்முக பரீட்சைக்கு தோற்றியிருந்தார்கள் நேர்முக பரீட்சையின் பின்னர் உள்வாரி பட்டதாரிகளிலிருந்து பட்டதாரி பயிலுநர்கள் நியமிக்கப்பட்டார்கள் வெளிவாரி பட்டதாரிகள் முழுமையாக புறக்கணிக்கப்பட்டுள்ளார்கள் இதனால் நேர்முக பரீட்சையில் தமது ஆற்றல் திறமைகளை வெளிப்படுத்திய வெளிவாரி பட்டதாரிகள் அனைவரும் வேதனையின் விளிம்பில் வாழுகின்றார்கள் இதனால் அவர்கள் அரசாங்கத்தின் மீது வெறுப்பும் அடைந்துள்ளனர் வடக்கு கிழக்கு பட்டதாரிகள் 100 நாட்களுக்கு மேலாக இரவு பகலாக தொழில் வாய்ப்புகளுக்காக போராடி இருந்தார்கள் அதனை அரச தரப்பு பாராளுமன்ற உறுப்பினர்கள் இருவர் நேரடியாக வந்து திருகோணமலை மட்டக்களப்பு அம்பாறை பட்டதாரிகளுடன் உரையாடியதுடன் அரசாங்கத்தின் சார்பாக தொழில் வாய்ப்புகளை பெற்றுத் தருவதாக உத்தரவாதமும் அளித்திருந்தார்கள் தற்போது 40-45 வயதுகளை கடந்த நிலையிலும் பட்டதாரிகள் பட்டச்சான்றிதழ்களை பெற்றும் பயனில்லை என்ற நிலையில் விரக்தியடைந்துள்ளார்கள் இவர்களுக்கு அரசாங்கம் என்ன பதில் அளிக்கப் போகின்றது 10 லட்சம் பேருக்கு தொழில் வாய்ப்புகளை பெற்றுத்தரப்போவதாக பிரதம மந்திரி அவர்கள் ஏற்கனவே குறிப்பிட்டுள்ளார் சுட்டிக்காட்ட விரும்புகின்றேன் தயவு செய்து இவ்விடயத்தில் சாதகமான பதிலையும் சாதகமான செயல்பாடுகளையும் எதிர்பார்க்கின்றேன் குறிப்பாக இந்த ஒத்திவைப்பு பிரேரணை மூலமாக குறிப்பிடுகின்ற முக்கியமான விடயம் என்னவென்றால் கடந்த காலத்தில் பிரதம மந்திரி அவர்கள் பதவியேற்கின்ற போது 10 லட்சம் பேருக்கு தொழில் வாய்ப்புகளை பெற்றுத் தருவதாக உறுதிமொழி குறிப்பிட்டிருந்தார் அந்த அடிப்படையில் பட்டதாரிகள் கூட இந்த தொழில் வாய்ப்புகளை பெற்றுக் கொள்ளலாம் என்ற அடிப்படையில் அவர்கள் இருந்தார்கள் கடந்த 2012 ஏப்ரல் மாதத்திற்கு பின்னர் பட்டங்களை பெற்றவர்களுக்கு உரிய தொழில் வாய்ப்புகளை பெறுகின்ற விடயத்தில் அவர்கள் மிகவும் சிரமங்களை எதிர்நோக்கியுள்ளார்கள் சிலர் போட்டி பரீட்சைகள் மூலமாக தெரிவு செய்யப்பட்டிருந்தாலும் கூட இன்னும் பலர் இந்த தொழில்களுக்காக அவர்கள் இயங்கிக் கொண்டிருக்கின்றார்கள் பட்டத்தை பெற்றும் கூட அவர்கள் தொழில் வாய்ப்புகளை பெறாமல் இருப்பது என்பது ஒரு துரதிருஷ்டமான ஒரு நிலைமையை எடுத்து காட்டுகின்றது. குறிப்பாக யுத்த காலத்தின் மத்தியில் பல சிரமங்களுக்கு மத்தியில் கற்று தேறியவர்கள் அதே வேளையில் இந்த பட்டதாரிகளை பொறுத்தமட்டில் பட்டச்சான்றிதழ்கள் இருந்தும் தங்களுக்கு தொழில் வாய்ப்புகளை பெற முடியாத ஒரு நிற்கதி நிலையை எண்ணி அவர்கள் விரக்தி அடைந்துள்ளார்கள். அதேவேளை இன்னும் மறுபடியும் நேர்முக பரீட்சைகள் நடத்தப்பட்டது மாவட்ட செயலகங்களில். அவ்வாறு நேர்முக பரீட்சைகளை நடத்துகின்ற போது வெளிவாரி பட்டதாரிகள் உள்வாரி பட்டதாரிகள் என்ற பேதம் இல்லாமல் சகலரும் அந்த நேர்முக பரீட்சையில் தோற்றியிருந்தார்கள். தோற்றிய பின்னர் உள்வாரி பட்டதாரிகள் மாத்திரம்தான் அங்கு நியமிக்கப்பட்டிருக்கின்றார்கள், வெளிவாரி பட்டதாரிகள் புறக்கணிக்கப்பட்டிருக்கின்றார்கள். உள்வாரி பட்டதாரிகளிலும் பலர் இன்னும் தொழில்களுக்காக இயங்கிக் கொண்டிருக்கின்றார்கள். இதேவேளை 45 வயதுகளையும் தாண்டி இந்த பட்டதாரிகள் தொழில்களுக்காக இயங்கிக் கொண்டிருக்கின்றார்கள். 45 வயதை கடந்தால் அவர்கள் தொழில் வாய்ப்புகளை பெறக்கூடிய சந்தர்ப்பத்தினை அரசாங்க தொழில் வாய்ப்புகளை பெறக்கூடிய சந்தர்ப்பங்களை இழந்து விடுகின்றார்கள். இதைவிடவும் கிழக்கு மாகாணம் வடக்கு மாகாணம் போன்றவற்றில் தொழிற்சாலைகள் முழுமையாக மூடப்பட்ட நிலையில் காணப்படுகின்றபடியால் தொழிற்சாலைகளில் அவர்கள் தொழில் வாய்ப்புகளை பெறக்கூடிய வாய்ப்புகளும் முழுமையாக மூடப்பட்டிருக்கின்றன. எனவே யுத்தத்தின் பின்னர் தொழில் வாய்ப்புகளை பெறலாம், வாழ்வாதாரத்தை கட்டியெழுப்பலாம் என்ற அடிப்படையில் இருந்த இந்த பட்டதாரிகள் ஏமாற்றப்பட்டிருக்கின்றார்கள். அதேவேளை தொண்டராசிரியர்களை எடுத்துக்கொண்டாலும் கூட கிழக்கு மாகாணத்தில் இன்னும் தொண்டராசிரியர் நியமனங்கள் இடம்பெறவில்லை. அவர்களும் தொழில்களுக்காக எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள். அவர்களும் பல போராட்டங்களை நடத்திய போது தொழில் வாய்ப்புகள் கிடைக்கும் என்ற உத்தரவாதம் கொடுக்கப்பட்டது, நேர்முக பரீட்சையும் நடத்தப்பட்டன. இருந்தாலும் அவர்களும் தெரிவு செய்யப்படவில்லை. இதையும் விட இன்னும் மறுபடியும் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன், விளையாட்டு பயிற்றுவிப்பாளர்கள் தேசிய மட்டத்திலும் சர்வதேச மட்டத்திலும் தங்களுடைய தேர்ச்சியினை திறமையினை வெளிப்படுத்தியவர்கள் கூட தொழில் வாய்ப்புகளுக்காக இயங்கிக் கொண்டிருக்கின்றார்கள். இப்படியாக தொழில் வாய்ப்புகளுக்காக எமது பிரதேசத்தில் பலர் இயங்கிக் கொண்டிருக்கின்ற ஒரு நிலைமையில் இந்த 10 லட்சம் தொழில் வாய்ப்புகளை வழங்குகின்ற திட்டம் பற்றி அவர்கள் இப்போது விமர்சித்துக் கொண்டிருக்கின்றார்கள். இதையும் விட ஒரு முக்கியமான விடயத்தை சொல்லுகின்றேன், சிற்றுளியர் நியமனம் விடயம். குறிப்பாக மட்டக்களப்பு போதனா வைத்தியசாலையை உதாரணமாக சொல்லுகின்றேன், மட்டக்களப்பு போதனா வைத்தியசாலையில் சிற்றூழியர்களுக்கான நியமனங்கள் கடந்த காலத்தில் குறிப்பாக சுகாதார அமைச்சராக இருந்த இப்போதைய ஜனாதிபதி அவர்கள் இந்த நியமனங்களை வழங்குகின்ற போது புலனறுவையிலிருந்து 160 மேற்பட்ட சிற்றூழியர்களை மட்டக்களப்பு போதனா வைத்தியசாலையில் நியமித்திருக்கின்றார். இன்றும் நடைபெறுகின்ற ஒரு விடயம் என்னவென்றால் புலனறுவை, பதுளை, அம்பாறை போன்ற மாவட்டங்களிலிருந்து சிற்றூழியர்கள் வந்து இங்கு பணியாற்ற வேண்டிய நிலைமை இருக்கின்றது. ஏறத்தாழ காலையில் சிற்றூழியர்களை ஏற்றிக் கொண்டு வருகின்ற பேருந்து பின்னேரம் புலனறுவையை நோக்கி பயணிக்கின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. சிற்றூழியர்களுக்கான தொழில் வாய்ப்புகள் கூட மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள வேலையற்றவர்களுக்கு வழங்க முடியாத ஒரு துர்ப்பாக்கிய நிலைமை ஏற்பட்டிருக்கின்றது. எனவே கௌரவ பதில் இருப்பதற்காக வந்திருக்கின்ற எங்களுடைய காணி அமைச்சர் அவர்களே, இந்த விடயத்தில் கவனம் செலுத்த வேண்டும். இப்போதும் கூட அந்த இடங்களில் வெற்றிடங்கள் தோன்றியிருக்கின்றன. பிற மாவட்டங்களிலிருந்து இந்த வெற்றிடங்களை நிரப்புகின்ற போது அங்கிருக்கின்றவர்கள் தொழில் வாய்ப்புகள் அற்ற நிலைமையில் காணப்படுகின்றார்கள். எனவே பலதும் பத்துமாக இந்த பட்டதாரிகளின் பிரச்சினை, உள்வாரி வெளிவாரி என்ற பிரச்சினை, அதேபோன்று இன்னும் இந்த தொண்டராசிரியர் பிரச்சினை, அதையும் விட விளையாட்டு பயிற்றுவிப்பாளர் பிரச்சினை, அதேபோன்று சிற்றூழியர்கள் நியமனம் பற்றிய பிரச்சினைகள். எனவே இந்த விடயங்களை மிகவும் பொறுமையாக கையாண்டு சரியான பதில்களை தருவதோடு மட்டுமல்லாமல் இவற்றை எதிர்வருங்காலத்தில் நீங்கள் நடைமுறைப்படுத்த வேண்டும் என்பதை கேட்டுக் கொள்கின்றேன். கௌரவ பிரதம மந்திரி அவர்கள் இந்த விடயத்தில் அக்கறை செலுத்த வேண்டும். ஏறத்தாழ 3.5 ஆண்டுகள் கடந்துவிட்டன. இருக்கின்ற காலத்திலாவது கொடுக்கப்பட்ட வாக்குறுதிகளையும் உத்தரவாதங்களையும் நிறைவேற்றுவதற்கு ஏற்ற விதத்தில் செயல்பட வேண்டும். கடந்த காலத்தில் இந்த நல்லாட்சியினை பாதுகாப்பதற்காக அல்லது இன்னொரு விதத்தில் சொன்னால் ஜனநாயகத்தை பாதுகாப்பதற்காக எமது கட்சி பல விமர்சனங்களுக்கு மத்தியில் அர்ப்பணிப்புகளை செய்திருந்தன. எனவே எதிர்வரும் காலத்தில் இந்த நாங்கள் அமைச்சு பதவிகளை கேட்கவில்லை, வேறு சன்மானங்களை கூட நாங்கள் எதிர்பார்க்கவில்லை. எனவே மக்களுக்கு செய்ய வேண்டிய பணிகளை, மக்களுக்கு வழங்க வேண்டிய தொழில் வாய்ப்புகளை வழங்குவதற்குரிய நடவடிக்கைகளை நீங்கள் கச்சிதமாக மேற்கொள்ள வேண்டும் என்று கேட்கின்றோம். அதேவேளை இப்போதும் கூட மட்டக்களப்பை பொறுத்தமட்டிலும் சரி அல்லது கிழக்கு மாகாணம் வடக்கு மாகாணம் எல்லாவற்றிலும் பதவி வெற்றிடங்கள் காணப்படுகின்றன. இந்த பதவி வெற்றிடங்களுக்கான நியமனங்களை அந்தந்த பிரதேசத்தில் சேர்ந்து நியமனங்களை செய்வதன் மூலம்தான் மக்களுக்கு நம்பிக்கையை ஊட்ட முடியும். அதேவேளை சில மின்சாரம் சார்ந்த தொழில்கள், சுகாதாரம் சார்ந்த தொழில்கள், அதே போன்று இந்த உள்நாட்டு அலுவலர்கள் போன்ற தொழில்களில் வெளி மாவட்டங்களில் இருந்து சிற்றூழியர்கள் நியமிக்கின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. இது மக்கள் மத்தியில் ஏமாற்றங்களை ஏற்படுத்துகின்றன. அதே போன்று மக்கள் எம்மை நோக்கி கேள்வி கேட்கக்கூடிய ஒரு நிலைமை ஏற்படுகின்றது. எனவே நியாயமாக செயற்படக்கூடிய அமைச்சர்கள் சில சாதகமான செயற்பாடுகளை மேற்கொண்டிருக்கின்றார்கள் என்பதையும் நான் இந்த இடத்தில் கூறிக்கொண்டு, இனி வருகின்ற காலத்தில் இந்த தொழில் வாய்ப்பு என்கின்ற விடயத்தில் மிக கவனமாக செயல்பட வேண்டும் என்பதோடு, இந்த வெளிவாரி பட்டதாரிகள் உள்வாரி பட்டதாரிகள் என்று சொல்லாமல் அவர்கள் எல்லோரும் பட்டப்படிப்புகளை முடித்தவர்கள் என்ற அடிப்படையில் அவர்களுக்கு எதிர்வரும் காலத்தில் உரிய தொழில் வாய்ப்புகளை வழங்குவதற்குரிய நடவடிக்கையை தாங்கள் மேற்கொள்ள வேண்டும் என்று இந்த இடத்தில் நான் கேட்டுக் கொள்கின்றேன். இனி வரும் காலத்தில் எங்களுக்கு நம்பிக்கையான ஒரு பதில்கள் கிடைக்க வேண்டும், செயற்பாடுகளும் இருக்க வேண்டும் என்று கூறி எனது ஒத்திவைப்பு பிரேரணையை நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி உறுப்பினர் அவர்களே. மீதங்கட கரு ஆனந்த் அருத்கமிகை மந்திரித்துமா
முலாசனே கரு மந்திரித்துமணி இத்தாக்கு ஆலோசித்த யோஜனாவக் ஸ்ரீனிசன் மந்திரித்துமா எல்லாத்தையும் அத்தின்மே அது அத்தியாபனம் சேர்த்து திஹா பலப்புவாம මං හිතන්නේ අද උපාධිධාරීන්ට රැකියා වගේම දස ලක්ෂයකට රැකියා ලබා දීමේ ඒ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වුණා උපාධිධාරීන්ට සහ අද උපාධියේ නොලත් උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් ඒ අයට රැකියා ලැබෙයි කියන විශ්වාසය තිබ්බා. ඒක මිරිගුවක් හැටියටයි දැන් පෙනෙන්නේ. මං හිතන්නේ මේ ආණ්ඩුවේ අවසාන කාලය යන්නේ මේ අවසාන අයවැය. එනිසා මේ අවසාන කාල පරිච්ඡේදයේ ඔය කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ජනතාවට කොළ කෑලි විතරයි මේ රජයේ මගින් පාස් කරන්නේ. මම හොඳින් දන්න දෙයක්, දැන් සිංහල අවුරුද්ද වෙනවා, ඊට පස්සේ වෙසක් උත්සව වෙනවා. මේ පාස් කරන මුදල් ප්‍රාදේශීය සභාවකට, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සියලු නිලධාරීන්ට ඇස්තමේන්තු කරගන්නවත් කාලයක් හම්බෙන්නේ නැහැ. ඊළඟට වැස්ස පටන් ගන්නවා. මේ කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. එනිසා ඊළඟට ඡන්දයක් එනවා. මේ වර්ෂයේ මැතිවරණ වර්ෂයක්. එනිසා මේ ඡන්ද අතරේ, මේ අයහපත් කාලගුණ අතරේ, ඒ වගේම මේ ඇස්තමේන්තු කරගැනීමේ මේ මුදල් එකවර ආපුවහම මේ දේවල් කරගන්න කාලයක් ඇති වෙන්නේ නැහැ. එනිසා මම ලබපු අත්දැකීම් වල හැටියට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ කොළ කෑලි ලියුම් ගනුදෙනු මේ ඉලක්කම් හටනක් විතරයි මේ වර්ෂයේදී සිද්ධ වෙන්නේ. මේක ලියලා තියාගන්න කිසිම දවසක මේ අවුරුද්දේ මේ ආණ්ඩුවට වැඩක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් හොඳ දේවල් ක්‍රියාත්මක කරනවා වගේම අපි හොඳ දේට හොඳයි කියන ඕන. ඒ වගේම අද ළමයෙකුට ළමා ජීවිතයේ නැති වෙලා තියෙනවා. අද ගරු ගායන්ත කරුණාතුල කැමැතුමා වාඩි වෙලා ඉන්නවා. මම ඔබතුමාට යෝජනා කරනවා මේ සත්භාවයෙන් අනාගත පරපුර වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් මේ ළමා ජීවිතේ, අපිට පොඩි කාලේ මතකයි අපි ඇලේ දොලේ නහලා ගස්වල ගෙඩි කඩාගෙන කාලා මේ ජීවිතේ අද සම්පූර්ණයෙන්ම මේ ගම්බද ඉන්න ළමයිටත් අද අහිමි වෙලා තියෙනවා. එනිසා අද පුංචි ළමයා බහතෝරන දවසේ ඉඳලා පන්ති යන්න ඕන. ඊට වැඩි අම්මා පන්ති යනවා. පවුල් කොච්චර කඩාකප්පල් වෙලා තියෙනවද මේ දරුවා ඉස්කෝලේ අරගෙන ගිහිල්ලා මේ දෙමාපියන්ට වෙන හිරිහැර. එනිසා කාන්තා හිංසනය පිළිබඳව කතා කරනවා, එතනින් තමයි කාන්තා හිංසනය පටන් ගන්න. එනිසා මේ කුඩා දරුවන්ට මේ ළමා ජීවිතයේ ගත කිරීමට ඒ අවස්ථාව ලබා දෙන ලෙස මේ බලධාරීන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මේ උපකාරක පන්ති, මම මගේ අදහස කැටියට මම යෝජනා කරන, මම මෙතෙක් වෙලා රැඳිලා සිටියේ මේ ගරු සභාවට මේ අදහස් කීපය පළ කරලා යන්න. මොකද එතුමා මොන පක්ෂේ නියෝජනය කරත් එතුමා හොඳ යෝජනාවක් ගෙනාවේ. ඒ නිසා මේ යෝජනාවට වචනයක් කතා කිරීම මගේ අපිට මේ අවස්ථාව ලැබීම මම ඊට අගේ කොට සලකනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ බලධාරීන් සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අද මහා මාපියාවක් මේ උපකාරක පන්ති, අද පාසල්වල උගන්වන්න ළමයි උපකාරක පන්ති වලට ගිහිල්ලා තමයි ඉගෙන ගන්නේ. පොඩි මුදලක් නෙවෙයි, ආපු ගම අද වාහනෙන් ආපු ගම උපකාරක පන්ති කරන ගුරුවරයා රුපියල් 50000 60000 හවසට හොයාගෙන යනවා. පාන්දර දෙකටත් පන්ති පවත්වනවා. මේ ළමයිට නිදා ගන්න වෙලාවක් නැහැ. මේ ළමයිගේ ළමා ජීවිතයක් ඇත්තේ නැහැ. මේ ළමයි කවදා හරි ලෙඩ වෙනවා. අද මං හිතන්නේ තමන්ට ශාරීරික ව්‍යායාමයක් කරගන්න ළමයෙකුට වෙලාවක් ඇත්තේ නැහැ. ළමයා හැම වෙලාවෙම පොතේ මේ ළමයිට සමහර අයට ඇස් පේන්නේ නැහැ. සමහර අයට කන් ඇහෙන්නේ නැහැ. මානසික ලෙඩ කරනවා මේ රටේ ඉන්න අපිට පස්සේ ඉපදෙන මේ ළමයි ඉපදෙන්න ළමයි. එනිසා මම ඉතා උවමනාවේ ඉල්ලා සිටිනවා මේ අධ්‍යාපන ශේෂ්‍ය බලධාරීන්ගෙන් මේ කටයුත්ත සඳහා මේ අපි ගෙනෙන මේ වැදගත් යෝජනාවල් සඳහා අවස්ථාව ලබලා දීලා ඒ පිළිබඳව යම්කිසි සද්භාවයෙන් කටයුතු කරන හැටියට ඉල්ලා සිටිනවා. ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා මේ යෝජනාව ගැන මම මෙතෙක් වෙලා රැඳිලා හිටියේ මම මේ අදහස් ටික පළ කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීම සඳහා හින්දා ගායන්ත කරුණාතිලක ඇමැතිතුමා තාම උදේ ඉඳලා මේ වෙනකල් රැඳිලා ඉන්න මම හිතන්නේ ඔබතුමා අපි කවදාවත් ඔබතුමාට දොසක් කියලා කිසි දවසක රහසින්වත් ඔබතුමාට හානියක් කරපු කෙනෙක් නෙමෙයි. මොකද ඔබතුමාත් එක්ක කොයි පක්ෂයක කෙනෙකුටත් ඉතා නිහතමානී වැඩ කරන්න පුළුවන් මනුස්ස ගුණධර්ම වලින් පිරිච්ච කෙනෙක්. ඒ නිසා ඔබතුමාට අපි මේ යෝජනාව කරනවා. මේ ඉතා වැදගත් යෝජනාවක්. මේ උපාධිධාරීන් අද බොහොම අමාරුවෙන් තමන්ගේ
කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා
අධ්‍යාපන කටයුතු නියම කරලා රැකියාව බලාපොරොත්තු වෙන. මං හිතන්නේ 60000කට රැකියා දෙනවා කියලා පහුගිය මාස දෙක තුනේ පොරොන්දු වුණා. මං හිතන්නේ තව එකනකට රැකියාවල් හම්බෙලා නැහැ. ඉන්සා මේ උපාධිධාරීන් වගේම මේ අධ්‍යාපන ශේෂ්‍ය පිළිබඳව net යොමන් ලෙස ඉල්ලා සිටමින් නිහඬනවා. ස්තුති
ගරු මන්ත්‍රීතුමා. පිළිතුරු කතාව අමාත්‍ය ගායන්ත කරුණාතිලක මාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීනේෂන් මැතිතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට, ඒ වගේම ආනන්ද අලුත්ගමගේ මැතිතුමා අදහස් දැක්වීමෙන් පසු එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ වයස අවුරුදු 40 හා 45 ඉක්ම වූ උපාධිධාරීන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම නිසා ඔවුන් මානසික වශයෙන් පීඩාවට පත් වී ඇති බැවින් මෙම පිරිසට රජය විසින් ලබා දෙන පිළිතුර කුමක්ද යන්නත්, ඒ වගේම එතුමා අහනවා 110කට රැකියා ලබා දෙන බවට අග්‍රාමාත්‍යතුමා ලබා දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාරයක් හා ක්‍රියාමාර්ගයක් මේ ගරු සභාවෙන් බලාපොරොත්තු වෙන බව. අග්‍රාමාත්‍යතුමා විසින් එයට පිළිතුරු වශයෙන් එවන ලද ප්‍රකාශය මම සභාවට ඉදිරිපත් කරනවා එතුමාගේ දැනගැනීමට. සභාපතිතුමනි, 2015 වසරේ යහපාලන රජයේ ආරම්භයේ ඉඳලම රැකියා අවස්ථාවන් වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දීමින් කටයුතු කරලා තිබෙනවා. මේ නිසා රාජ්‍යාංශයේ පැවති පුරප්පාඩු කඩිනමින් පියවීමටත්, උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම, ඒ වගේම පෞද්ගලික අංශයේ පුරුල් කිරීම නිසා එම රැකියා අවස්ථා වැඩි කිරීමටත් රජයක් වශයෙන් ගත හැකි සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. එවගේම ඉදිරි කාලයේදී පටන් ගන්න යෝජිත වෙලා තිබෙන බිංගිරිය හා හම්බන්තොට කර්මාන්ත කලාපවලින් හා සීග්‍රයෙන් දියුණු වන සංචාරක ක්ෂේත්‍රය තුළින් තවත් බොහෝ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඇති වෙන බවත් මතක් කරන්න කැමැතියි. එවගේම උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළේ ගිය වසරේදී. ඊට අමතරව රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා උපාධිධාරීන් සූදානම් කිරීමේ අරමුණින් ඔවුන්ට යම් මාසික දීමනාවක් ලබා දෙමින් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපය තුරදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නත් නියමිතයි. එම කැබිනට් පත්‍රිකාව අනුමත වුණාට පස්සේ ඔබතුමා විමසා තිබෙන පරිදි වයස අවුරුදු 40-45 ඉක්ම වූ උපාධිධාරීන් පිළිබඳවත්, ඒ වගේම බාහිර උපාධිධාරීන් පිළිබඳවත් කරුණු සැලකිල්ලට ගෙන ඒ පිරිසට යම් සහනයක් ලබා දීමේ හැකියාව සොයා බලා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා කියන එක ඒ පිළිතුරේ සඳහන් කරලා තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව ඔබතුමාට දැනුවත් කරමින් අලුත්ගමගේ මන්ත්‍රීතුමත් ඔබතුමත් ඉදිරිපත් කරපු ඒ වටිනා අදහස් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයටත් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුති කර අමාත්‍යතුමනි, පාර්ලිමේන්තුව අප්‍රේල් මාසේ 1 වෙනිදා උදේ 9:30ට නැවත රැස් වෙනවා.